ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි දැන් තවත් විශේෂිත කතාබහකට යොමු වෙන්නටයි සූදානම් වන්නේ. ඔබ දැන් දන්නවා SBS සිංහල වැඩසටහන මේ ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂිත සාකච්ඡා මාලාවක් මාර්ගෙන ගියා. ජනාධිපතිවරණයට පෙර ආතුවත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් අනතුරුවත් අපි බොහෝ විට කතා බහ කරමින් යන්නේ, විශේෂයෙන්ම ජයග්‍රාහී පාර්ශවයේ ඒ ජයග්‍රහණයට හේතු සහ එයට බලපාපු ශ්‍රී ලාංකීය ඡන්දදායකයාගේ මතවාද සහ ආකල්ප පිළිබඳවත්, ඒ වගේම ජයග්‍රහණය කිරීමට නොහැකි වුණු පාර්ශවවලට මොකද වුණේ කියන කාරණාව පිළිබඳවත්. ඒ අර්ථයේ අද දවසේදී අපි අවධානය යොමුවන්නේ ජාතික ජනබලවේගයට මොකද වුණේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් අපි ඒ සම්බන්ධව පුළුල් සාකච්ඡාවකට නියැලෙන්නට ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විදිහට කටයුතු කරන විජිත හේරත් මන්ත්‍රීවරයාට. ආයුබෝවන් විජිත හේරත් මහතා.
ආයුබෝවන්.
මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණේ මීළඟ සූදානම පිළිබඳව කතා බහ කරමින්ම සාකච්ඡාවට මුලපුරමුකු.
ප්‍රතිඵලය කවුරුත් භුක්ති විඳා දැන් අතුරු ප්‍රතිඵල එමින් පවතිනවා. ජනාධිපති චන්දිවරච්ච ගමන් 100කින් සිමෙන්ති කොට්ටයක් වැඩි වුණා. 5කින් පහන් දාත්තලක් වැඩි වුණා. දැන් මුළු රටම දකිනවා අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම. අමාත්‍ය මණ්ඩලයේ 15-16 කියලා ඉස්සෙල්ලාම තිබුණා. දැන් රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු 38යි, කැබිනට් අමාත්‍යවරු 16යි, ඔක්කොම 54යි. පහුගිය කාලේ දූෂිත චෝදනා තිබුණු, විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා තිබුණු, ඒ ඔක්කොම දැන් ඇමතිවරු. ඒ නිසා අපේ ජනතාව අතුරු ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඉන්නවා. ප්‍රතිඵලය හැල්ලට ගියා. නමුත් අතුරු ප්‍රතිඵල කාලයක් පවතිනවා.
හොඳයි, මේ මන්ත්‍රීතුමා, දැන් අපි මේ ජාතික ජනබලවේගයට මොකද වුණේ කියන කාරණාව පිළිබඳව ටිකක් විමර්ශනාත්මකව කතා බහ කරමු. අපි දන්නවා මේ ජනාධිපතිවරණ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට 3.16% ඡන්ද ප්‍රතිශතයක් ලැබුණේ. සමස්ත ඡන්ද සංඛ්‍යාව පිළිබඳව කතා බහ කරද්දී 418,553 වගේ සංඛ්‍යාවක්. මේ ප්‍රතිඵලය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතය සහ ආකල්ප මොකක්ද?
ඇත්තටම ජනාධිපතිවරණයේදී මේට වඩා යම් ඡන්ද ප්‍රමාණයක් ලැබෙයි කියන බලාපොරොත්තුවක් අපිට තිබුණා, රටේ ජනතාවටත් තිබුණා. නමුත් කවුරුත් දන්නවා ජනාධිපතිවරණය කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න අතර තරඟයක් බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ. මෙවරත් ජනාධිපතිවරණේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න අතර තරඟය තීව්‍ර වුණා. ඒ තීව්‍ර වීමත් එක්ක 3-4 ඊළඟ අපේක්ෂකයන්ට ඡන්ද ලබා දෙන්නේ නැහැ. මොකද හැමෝම බලනවා තමන් දෙන ඡන්දයෙන් කෙනෙක් දිනවන්න පුළුවන් කියලා. තුන්වෙනියෙකුට දිනන්න බෑ කියන අදහස තිබුණම කොච්චර නිවැරදි වුණත්, කොච්චර කැමති වුණත් ඡන්දේ පාවිච්චි කරද්දී ඡන්දදායකයා නිරායාසයෙන්ම පෙළඹෙනවා අර ප්‍රධානයයි කියා ගන්න අපේක්ෂක දෙන්නට ඡන්ද දෙන්නේ. ඒක තමයි හැමදාම ලංකාවේ ජනාධිපතිවරණවල අපි අත්දකින දේ. මේ මැතිවරණෙත් ඒක හැමම වුණා. නමුත් මහමැතිවරණවලදී, අනෙකුත් මැතිවරණවලදී මේ තත්ත්වය වෙනස්. අපිට මතකයි 1999 ජනාධිපතිවරණයේදී අපිට ලැබුණේ 343,000 ඡන්ද ප්‍රමාණයක්. ඒ ඡන්ද ප්‍රමාණය ගත්තේ 99 අගෝස්තු මාසේ. ඊට අවුරුද්දකට පස්සේ 2000 පාර්ලිමේන්තු මැතිවරණය තිබුණා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී 540,000 තත්ත්වයේ ඡන්ද වැඩි වුණා. ඒ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10ක්ම අපිට ලැබුණා. ඒකෙන් අවුරුද්දක කෙටි කාලයක් ඇතුළත. ඒකෙන්ම තමයි පෙන්නුම් කරන්නේ, අර දෙන්න අතර තරඟය උත්සන්න වුණාම ඡන්දදායකයා ඒ දෙපැත්තට බෙදෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක පෙරහැරෙත් සිද්ධ වුණා එක කරුණක් විදිහට. දෙවෙනි කරුණ ගත්තොත් පහුගිය කාලය තුළ රට තුළ නීතියක් ඇති කරා. සමහර ව්‍යාජ කර්ම මත සමාජය බිය වැත්තුවා. ඉතින් රට බෙදෙනවා, රට කැඩෙනවා, ආගම ධර්මය විනාශ වෙනවා, එවැනි මතවාදයන් පැතුරුවා. ඉතින් අනිත් පැත්තට පාස්කු විරුද්ධ ප්‍රහාරයත් එක්ක, ඒකත් එක්ක මේ මුස්ලිම් අන්තවාදයේ විසෝසවනවා. ඒ හරහා අන්තවාදී ක්‍රියාත්මක වෙයි. ඒක පරද්දන්න එක පැත්තකින් ඡන්ද දුන්නා. අනිත් පැත්තෙන් ගෝඨාභය බිල් එක සුදු වෑන් වෙනවා, මාධ්‍යවේදීන් පැහැර ගන්නවා. රටේ මිලිටරි පාලනයක් ඇති වෙනවා. ඒ බීතිය අනිත් පාර්ශවයේ පැත්තෙන් ඇති කරා. ඉතින් මේ ඒ බියවැතිමත් එක්ක බලපත් වෙච්ච ජනතාව මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගත්තා. රනිල් මෛත්‍රී ආණ්ඩුව ඇත්තටම ආණ්ඩුවක් නෙමෙයි. ඒක නිකන් පාර්ශවක් වුණා. ආර්ථික වේවා, සකර්ම වේවා, නීති ක්‍රියාත්මක වේවා, හොරුන්ට අපරාධකාරයන්ට දඬුවම් දීම වේවා, ඒ කිසිවක් කරේ නැහැ. එනිසා ආණ්ඩුව ඇත්තටම ජනතාවට කිත්ත වෙලා තිබුණේ. ඒ ආණ්ඩුවේ තිබිච්ච අරාජික අස්ථාවරත්වය විසින් ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටියා. ඒකත් මේකට ප්‍රධාන වශයෙන් බලපෑවා. ඇත්තටම රාජපක්ෂලාව නැවතට බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනේ පෞගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව රට තුළ නීතියක් ක්‍රියාත්මක කරේ නැහැ. ඒ කියන යහපාලනය ක්‍රියාත්මක කරේ නැහැ. ජනාධිපතිවරයා අගමැතිවරයා අතර ගැටුම් ඇති වුණා. ඊළඟට ආණ්ඩුව මහා අයාලේ යන ආණ්ඩුවක් බවට පත් වුණා. ඒ ආපු ජනතා විරෝධයත් බලපෑවා. මෙවැනි මතුවන ප්‍රතිඵලයක් ඇති වෙනවා.
දැන් විජිතේරත් මහතා, දැන් එතනදී ජනතා විමුක්ති පෙරමුණටත් යම් කිසි වූ චෝදනාවක් නැගුණා නේද පසුගිය කාලවකවානුවේදී? රතු අලි කියන නාමයක් පවා පට බැඳුණ නේද ව්‍යංගාර්ථයෙන් මේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙනවායි කියලා? දැන් ඔබ කොහොමද ඔය මතයට පිළිතුරක් ලබා දෙන්නේ?
ඇත්තටම ඒ මතයට තවදුරටත් කිසිදු වළංගුතාවයක් නැහැ. මේ ජනාධිපතිවරණයේදී අපි ඉතා පැහැදිලිව වෙනම තරඟ වැදුන දේශපාලන පක්ෂයක්. ඔය මතය හැදුනේ 2015 ජනාධිපතිවරණයත් එක්ක. 2015 ජනාධිපතිවරණයේදී අපි ඉතා පැහැදිලිව මේ රටේ දූෂණය, වංචාව, නාස්තිය පරාද කරන්න අපි කටයුතු කරා. කෙටියෙන් කියනවා රාජපක්ෂ පාලනේ පරද්දන්න අපි වැඩ කරා. අන්න ඒකත් එක්ක තමයි මේ බලේ නැති වෙච්ච කණ්ඩායම අපිට ඔය එක්සත් ජාතික පක්ෂයට හේතු කරලා කතා කරන්න පටන් ගත්තේ. නමුත් අපි කිසි විටක එක්සත් ජාතික පක්ෂයේ එක්ක එකට වැඩ කරේ නැහැ. අපි 2015 පාර්ලිමේන්තු පැතිවරණේ විවෘතව තරඟ වැදුනේ වෙනම දේශපාලන පක්ෂයක් විදිහට. මේගොල්ලෝ දිගටම ඒ ක්‍රියාත්මක කරමින් ආවා, ඒ මතය ක්‍රියාත්මක කරමින් ආවා. ඉතින් ඇත්තටම ඒකට හේතුව පහුගිය පාලන කාලයේ ඇතිවෙච්ච සමහර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රසංස්කරණයට අපි සහය දුන්නා. ඉතින් පැහැදිලිව 19 වෙනි සංශෝධනය සම්මත කරන්න, තොරතුරු පෙර ගැනීමේ අයිතිය පනත සම්මත කරන්න, ඒ වගේම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කරන්න, එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට අපි සහය දුන්නා. ඒක ජනපිට සහය දීමක් නෙමෙයි. ඒක ආණ්ඩුවට සහය දීමක් නෙමෙයි. ඒක මේ රටේ ජනතාවට සහය දීමක්. 19 වෙනි සංශෝධනයේ මැදින් ස්වාධීන කොමිෂන් සභාව පිහිටෙව්වා. මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටෙව්වේ ඒ මගින්. ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක්, ඒ කියන්නේ ගිනිමැරීමක්, පහර දීමක්, එවැනි මහා බරපතල සිදුවීමක් නැතුව පවත්වපු එකම ජනාධිපතිවරණය. මේ එවැනි එකක් පවත්වන්න පුළුවන් වුණේ ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත කරපු නිසා. ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි සහය දුන්නේ. නමුත් රාජපක්ෂ කණ්ඩායම සමාජයට ගෙනිච්ච වැරදි මතයක්, එවැනි දේවල්ට අපි මැදිහත් වීම UN පිට සහය දීමක් කියලා. කොහෙත්ම එහෙම දෙයක් ඉතිහාසෙ උනේත් නැහැ, වෙන්නෙත් නැහැ, අනාගතෙත් එහෙම තමයි. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති වගේම රාජපක්ෂ කණ්ඩායම ප්‍රතිපත්ති අතර කිසිදු වෙනසක් නැහැ. අපි ඊට විකල්ප ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යන දේශපාලන බලවේගයක්.
දැන් අපි දැක්ක ඔය විකල්ප ප්‍රතිපත්ති බොහොම තීව්‍රව ඉදිරිපත් කරනවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය විසින්. ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණ මේ ප්‍රචාරක කාල සීමාවේදී අපි දුටුවා ඔබ සංවිධානය කොටස්වලට කඩලා මේ එක එක ප්‍රතිපත්ති ඉදිරිපත් කළ අධ්‍යාපනය, එතකොට දේශීය ආර්ථිකය නංවාලීම, රටේ ආරක්ෂාව, මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම. දැන් ඔය කාලෙ වෙනකොට විජිතහෙරත් මහතා, දැන් ලංකාව තුලත් ඡන්දදායකයා තුලත් විශාල වශයෙන් උනන්දුවක් ඇති වෙලා තිබෙනවා රටට ලොකු වෙනසක් අවශ්‍යයි කියලා. මේ වෙනස තමයි කවුරුත් හොයමින් හිටියේ. එතකොට මේ වෙනසට ගැළපෙන පරිදි ජාතික ජනබලවේගයේ යම් යම් ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා කරුණු ඉදිරිපත් කරනවත් අපි දැක්කා. දැන් එහෙම වුණාට ප්‍රතිඵලය නොලැබෙන්නට බලපාපු කාරණේ මොකක් කියලාද විශ්ලේෂණාත්මකව හඳුනාගෙන තියෙන්නේ ජාතික ජනබලවේගයට සම්බන්ධ වෙලා හිටිය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම?
ඇත්තටම මැතිවරණ ව්‍යාපාරයේ තුල ජාතික ජනබලවේගයේ පමණයි ප්‍රතිපත්තිමය දේශපාලනයට නිරත වුණේ. පොරොන්දු දේශපාලනය නිරත වුණේ නැහැ. අපි පොහොර නිකන් දෙන්නම්, තව තව ඒවා නිකන් දෙන්නම් කියලා බොරු බේදල් ලැබ බෑවේ නැහැ. මෙරට ජනතාවට බුද්ධිමත් සංවාදයක් ඇති කරේ ජාතික ජනබලවේගය. රට හදන්නේ කොහොමද, අපේ රටේ අනාගත සංවර්ධන ප්‍රතිපත්තිය කොහොමද? කුසිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව, ජාතික සමගිය, පරිසරය එවැනි ශ්‍රේෂ්ඨ හරහා රට ශක්තිමත් රටක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්තිමය සංවාදය අපි පහුගිය මැතිවරණයේ පුරාවටම ජනතාව අතරට ගෙනිච්චා. අපි දකිනවා ඒක අනාගතය සඳහා තබපු විශාල ආයෝජනයක්. ඒ අපට කියන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනය ඇතුළේ අපේ මැතිවරණ ව්‍යාපාරය ඉතාම විනයගරුක, ඒ වගේම සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහාත් මෙහෙවුවා. ඒ වේදිකාවේ හොරු නැ, මංකොල්ලකාරයෝ නැ, දූෂිතෝ නැ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, වෘත්තිකයන්, ඒයගෙන් පිරිච්ච වේදිකාවක් තිබුණේ අපට විතරයි. කලාකරු විශාල ප්‍රමාණයක් අත්වල බැලගත්තේ ජාතික ජනබල වේගයක. ඉතින් ඒ අපි සමාජයට ලබා දීපු පණිවිඩය, මතවාදය සමාජයේ ජනතාවගේ ඔළුවල තියෙනවා. අද මේ ගෝඨාභය රාජපක්ෂ පාලනය ප්‍රශ්න කරන්නේ අන්නේ අපි වපුරපු මතවාදය තුලින්. මේ රාජපක්ෂ පාලනය බොහෝ පොරොන්දු දුන්නා. හැබැයි ඒක පොරොන්දුවක්වත් දැන් ඉෂ්ට කරන බවක් පේන්නේ නැහැ. එකින් එක කඩනවා. අපිට දැන් පේනවා හැරෙනකොට පොල්පැලේ ඛණ්ඩ ගුණා කොයි පැත්තට වෙන්නේ කියලා. ඒ නිසා ජනතාව තීරුම් අරන් තියෙනවා ඒ වෙලාවේ හැඟීමට රැල්ලට අර සමහර මාධ්‍ය, විශේෂයෙන්ම ලංකාවේ මාධ්‍ය, හැම මාධ්‍යක්ම නෙමෙයි බොහෝ මාධ්‍ය තාම සාහසික ප්‍රචණ්ඩ විදියට හැසිරුණා. ලංකාවේ ඉතිහාසයේ මැතිවරණවල මෙතරම් මාධ්‍ය නිර්ලජ්ජිතව මෙහෙවපු අවස්ථාවක් අපි දැකලා නැහැ. තාම පක්ෂග්‍රාහීව තමන් සහය දෙන අපේක්ෂකයා දිනවීම සඳහා විවිධ කණ්ඩායම් උපයෝගී කරගැනීමෙන් සාවද්‍ය මත පැතිරෙව්වා. බොරු භීතියන් ඇති කරා. අවසානයේ කැලණි පන්සලේ නාගලෝකෙන් ආපු නාගේ ධාතු වරන් ආවයි කියලා එවැනි මිත්‍යා මත පවා මාධ්‍ය හරහා වැපුරුවා. මේ සැරේ ප්‍රචණ්ඩත්වය තිබුණේ මාධ්‍යවලින්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්ද ප්‍රතිඵලය නිකුත් කළ කිව්වේ මට බැරි වුණා අපේ රටේ පෞද්ගලික මාධ්‍ය පාලනය කරගන්න. ඒකෙන් කිව්වේ මොකද? මෙදා ප්‍රචණ්ඩත්වය වැපුරු එතනි, වැරදි මත වැපුරු එතනි. ඉතින් ඒ හරහා ජනතාවගේ මනස විකෘති කරා. ඉතින් ඒ වෙලාවේ ඇත්ත කියලා හිතලා ඒ විශ්වාසය මත බහුතරයක් ජනතාව ඡන්දෙ පාවිච්චි කරා තමන් හිතපු කඳවුර වෙනුවෙන්. නමුත් ඒව ඇත්ත නෙමෙයි, ඒව බොරු කියන එක දැන් ටික ටික තහවුරු වෙමින් යනවා. ඉතින් අපි ජාතික ජනබල වේගී විදිහට ඉතා පැහැදිලිව අපි දකින්නේ මේ වසර දෙකක් නෙමෙයි, වසර 3-4 කාලයක් තිස්සේ මෙය විසින් සමාජය තුළ පතුරවපු වැරදි සහගත ජාතිවාදී මතවාදයක් තිබුණා, ආගමික අන්තවාදී මතවාදයක් තිබුණා. එය ප්‍රබල සාධකයක් විදිහට බලපෑවා මැතිවරණ ප්‍රතිපලය වෙනස් තත්ත්වයකට ගියේ.
එතකොට ඒ වැරද්ද තියෙන්නේ ඡන්දදායකයාගේද? ඡන්දදායකයාගේ දේශපාලන කියවීමද? මොකක්ද ඔබ දකින්නේ?
ඇත්තටම ඒහි ප්‍රධාන වැරද්ද තියෙන්නේ ජනමාධ්‍ය තුළ. අපි ඉදිරිපත් කරපු වඩාත් සාධනීය ප්‍රතිපත්තිමය වැඩසටහන ජනතාව තුළට ගෙනිච්චේ නැහැ. ඒගොල්ලෝ අර මම කියපු ප්‍රධානයකයා ගන්න අපේක්ෂකයන්ගේ වේදිකාවල තියෙන ආකර්ෂණීය බව, රැල්ල, අප්පුඩිය, ඔල්ලර සම්බන්ධ එක, ඒක තමයි ගෙනිච්ච ජනතාව. ජනතාව අප්පුඩිය වේකට, ජනතාව කුල්මත් තුනේ ඒකට, ජනතාව රැල්ල කියලා තේරුම් ගත්ත ඒක, ජනතාව අනාගතේ රට හදනවයි කියන ප්‍රතිපත්තිමය කාරණාව වලට අවදි කරේ නැහැ. ඉතින් අපි ඉදිරිපත් කරපු හොඳ දේවල් ජනතාවට සම්නිවේදනය නවීම තමයි අපි දකින්නේ ප්‍රධාන දෙයක් විදිහට. ඉතින් ඒක ජනතාවගේ වැරද්දකට වඩා ජනතාවට දැනගන්න, දැනෙන්න තියෙන දෙයින් ජනතාව තීරණය ගන්න. ජනතාව මේවා දැක්කේ නැහැ. ජනතාව අතරට හරියටම මේක කාවැද්දුනේ නැහැ. ඉතින් අපේ තියෙන ශක්ති ප්‍රමාණයෙන් අපි මෙය සංවේදනය කරාට එය අර කියන මාධ්‍ය මෙහෙම අභිභවා යන තරම් ප්‍රබල වුණේ නැහැ. ඉතින් ඒක තමයි අපි දකින මෙතන ඇති වෙච්ච දේ.
ඔව්, දැන් එතකොට ජනතාවේ මුක්ති පෙරමුණට තිබුණ නැද්ද විකල්ප මාධ්‍ය භාවිත කරමින් ජනතාවට සමීප වෙන්න? ඔය කියන ආකාරයට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් සාධාරණයක් ඉෂ්ට වුණේ නැත්තම්?
ඇත්තටම රජයේ මාධ්‍ය ආණ්ඩුව පාවිච්චි කරා ආණ්ඩුවේ අපේක්ෂකයව ජයග්‍රහණය කරන්න ප්‍රධානයා කියා ගන්න පෞද්ගලික මාධ්‍ය ආයතන තුනක් දෙකක් එක පැත්තකට බෙදුණා, අනිත් එක අනිත් අපේක්ෂකයට බෙදුණා. ඇත්තටම මාධ්‍ය කියලා එකක් අපිට තිබුණ නැහැ. අපි අන්තර්ජාලය, ඒ වගේම සමාජ මාධ්‍ය ජාලයන්, ඒ වගේම අපේ මස්කට. ඉතින් අපි හොරකම් කළා නැහැ, වංචාවෙන් දේශපාලනය සඳහා සල්ලි හම්බ කළා නැහැ, ඉතින් ඒ නිසා අර ප්‍රාර්ථනා මේ හැකියාවත් අපිට තිබුණේ නැහැ. ඒක විකල්ප මාධ්‍ය අප පාවිච්චි කරා. නමුත් මේ විකල්ප මාධ්‍ය ශක්තිමත් වුණේ නැහැ. අර කියපු ප්‍රධාන ප්‍රාග්ධන හිමිකරුවන්ගේ මාධ්‍ය ආයතන අභිභවායන්.
දැන් තවත් මතයක් තමයි අපිට මේ ඡන්දය අහාරු වුණාට පස්සේ විවිධ පුද්ගලයන් සිදු කරන ප්‍රකාශ සහ ජනතාව වෙතින් නැගෙන යම් යම් අදහස් ආකල්ප තුළින් අපිට ගම්මේ වෙන කාරණාවක් තමයි ජාතික ජනබලවේගයට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදිහට අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරනවාට වඩා වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න කියලා. මම උදාහරණයක් විදිහට කියනවා නම් මේ අදහස් ප්‍රකාශ කරන ජනතාව කියනවා බිමල් රත්නායක වගේ පුද්ගලයෙක් ඉදිරිපත් කළා නම් සමහර වෙලාවට ජනතා මතය වෙනස් කරන්න ඉඩ තිබුණා. මොකද අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධව මීට කලින් ජනාධිපතිවරණය සමය එළඹීමට කලින් තිබුණු යම් යම් ආකල්ප හින්දා කියලා මේ ජනතාව තුළ. කොහොමද ඒ ප්‍රතිචාරය ජනතාවගෙන් මතුවෙන අදහස් ඔබ බාරගන්නේ?
ඒක අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. සමහර එක එක්කෙනා පසුබැසීමත් එක්ක ඇති කරගන්න වැරදි මත. අපේ පක්ෂේ තීන්දුව తీරන ගන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. අපේ පක්ෂේ හැම තීන්දුවක්ම තීරණයක්ම ගත්තා නම් එය පක්ෂයක් විදිහට සාමූහිකව ගත්ත තීරණයක්. එහෙම නැත්නම් අනුර දිසානායක තනියෙන් ගත්ත තීරණයක් නෙමෙයි. අනිත් පැත්තට දැන් ඔයනි අදහස් මතුවෙන්නේ පසුබැසීමෙන් පස්සේ ඡන්ද වැඩි වුණා නම් ඔක අනිත් පැත්ත. දැන් ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ නිසා මොන ක්‍රියාමාර්ගය ගත්තත් ඔවැනි විවිධ කතා ඇති වෙන එක වළක්වන්න බැහැ. නමුත් අපි පැහැදිලිව දකින්නේ ඒක නෙමෙයි ඇත්ත හේතුව. මම අර කලින් මතු කරපු අදහස් තමයි ඇත්ත හේතුව. මෙවැනි වැරදි මත ඇති වෙන්නේ පසුබැසීමක් ඇති වෙච්ච වෙලාවකදී. ඒක සාමාන්‍ය දේශපාලන ස්වභාවය.
ඔය දැන් අපි ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද පිළිබඳව සලකා බලද්දී අපි දකිනවා ඇතැම් දිස්ත්‍රික්කවල විශාල වශයෙන් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තියෙන කෙනෙක් සැලකිය යුතු ප්‍රමාණයක. උදාහරණයක් විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ වගේ ගත්තොත් 61760ක වගේ 104.28ක වගේ ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ දකුණු පළාතේ ගත්තොත් බොහොමයක් දිස්ත්‍රික්කවල අපි දැක්ක ජාතික ජනබලවේගය සැලකිය යුතු සංඛ්‍යාවක ඡන්ද ලබා ගත්ත අනිකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව. දැන් එතකොට එහෙම බැලුවහම ජාතික ජනබලවේගයේ එක්තරා පාර්ශවයකට ලංකාව එක්තරා කොටසක් විතරක්ද ආකර්ෂණය කරගෙන තියෙන්නේ?
මෙහෙමයි. ජාතික ජනබලවේගයට විවිධ දිස්ත්‍රික්කවල විවිධ අනුපාතයන්ගෙන් ඡන්ද ලබා දීලා තියෙනවා. වැඩිම ඡන්දානුපාතය තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ, ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කේ. ඒකෙන්ම පැහැදිලි නාගරික ජනතාවත් ඡන්ද දීලා තියෙනවා, ග්‍රාමීය ජනතාවත් ඡන්ද දීලා තියෙනවා. ගම නගරය කියලා එහෙම බෙදීමක් ඇත්තටම දකින්න බෑ. පොදුවේ රටේ විවිධ ප්‍රදේශවලින් විවිධාකාරයෙන් ඡන්ද පාවිච්චි කරලා තියෙනවා. ජාතික ජනබලවේගය සමාජයේ සෑම ස්තරයක් සෑම ජනවර්ගයක් තුරටම විනිවිදපු දේශපාලන ව්‍යාපාරයක්. ඉතින් අපි මේ බලවේගය හදලා කෙටි කාලයයි කෙටි කාලය තුළ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්තා. මෙවැනි ශක්තිමත් බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමම අපි ලැබපු විශිෂ්ට ජයග්‍රහණය. ඒක ඡන්දවලින් මනින්න බෑ. පහුගිය කාලය තුළ අපිට විවේචන එල්ල කරපු අපිට විරුද්ධව හිටපු පාර්ශ්වයන් පවා අපේ කඳවුරත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. මොකද ඒ සියලු දෙනා තේරුම් අරන් තියෙනවා අපේ රටේ මේ දේශපාලනය වෙනස් කරන්න අනාගතයේ ගොඩනැගිය යුතු ප්‍රධානතම විකල්ප ප්‍රගතිශීලී දේශපාලන බලවේගය මේ ජාතික ජන බලවේගය කියලා. ඒවා මීටරෙට අහුවෙන්නේ නැහැ. ඒවා අර ඡන්ද ඉලක්කම් වලට අහුවෙන්නේ නැහැ. මෙවැනි පොළොල් ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීම, ඒ වටා විවිධ ජන කොටස්, සංවිධාන, ජාතිකත්වයන් එකතු වීම, ජාතිවාදයේ වෙනුවට ජාතික සමගිය සමාජය තුළ දෙපයින් හිටවන්න ලැබීම අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. ජාතිවාදය පාවිච්චි කරලා ආගමික අන්තවාදය පාවිච්චි කරලා ඡන්ද ගන්නවා වගේ නෙමෙයි. ජාතික සමගිය කියන සටන තේමාව සමාජය තුළට කාවත්මි අපි ගෙච්ච මැතිවරණ ව්‍යාපාරය කියන එක පැහැදිලිව නිවර්ති මතයක් සමාජය තුළ මේ ජාතිවාදී මතකෝරුව ඇතුලේ කෙලින් හිටවන්න පුළුවන් වීමම අපි ලැබපු විශාල ජයග්‍රහණ.
ඔබ දකින්නේ කොහොමද දැන් අර උතුරු නැගෙනහිර පළාත්වල වැඩි මනාපය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයාට ලැබීම පිළිබඳව?
අතනම පහුගිය කාලේ ඇතිවෙච්ච සිදුවීම් වලින් ජාතිවාදය පෝෂණය වුණා. ඒ නිසා ඒ ප්‍රදේශවල ජනතාව බිය වැතුණා. ඒ අය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඡන්ද දුන්නා. මේ පැත්තෙන් ඒක අනිත් පැත්ත කරා. ඒ කියන්නේ අර පැත්තෙන් රට බෙදනවා, රට කඩනවා, බුද්ධ ආගම නැති වෙනවා, මුස්ලිම් අන්තවාදය එනවා කියලා බිය වැතුණා. ඒකට මේ ජනතාව ඒක පරද්දන්න ඡන්දෙ දුන්නා. කරකට්ටිය තමන්ට අනතුරක් වෙයි. ඒ නිසා තමන් ආරක්ෂා වෙන්න කියලා හිතාගෙන සජිත් ප්‍රේමදාස ඡන්දෙ දුන්නා. එතන ඇත්තටම ජාතිවාදී පදනමක් අපි දකින්නේ නැහැ. මොකද සිංහල අපේක්ෂකයෝ ඡන්දෙ දුන්නා. නමුත් ඔවුන්ට බලපෑවේ තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න. ඒත් මෙහි සිංහල බෞද්ධ නායකයෙක් පත් වෙනවා කියන එක ප්‍රසිද්ධියේ මට ඡන්දෙ දුන්නේ සිංහල ජනතාව කියලා කියනකොට දෙමළ කෙනාට මුස්ලිම් කෙනාට ඇති වෙන පීඩනය මම හිතන්නේ ඒක හරි අමාරු තේරුම් ගන්න. ඒවත් එක්ක තමයි ලාංකීය සමාජයේ පළවෙනි වතාවට ජාතිවාදී පදනමෙන් දෙකට බෙදී භූමියෙන් වෙනස් දෙකට බෙදුන්නේ. හැබැයි සමාජයේ දෙකට බෙදුණා මේ මතවරණ ප්‍රතිඵලයක් එක්ක.
හොඳයි අපි දැන් අද සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී ප්‍රධාන බලවේග තුනක් තිබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ වගේම නව ප්‍රජාතන්ත්රවාදී පෙරමුණ සහ ජාතික ජන බලවේගය. මෙයින් ජයග්‍රහණය අත්පත් කරගන්නට නොහැකි වුණු අනිකුත් ප්‍රධාන පාර්ශ්ව දෙක සම්බන්ධව ඔවුන්ට මොකද වුණේ, ප්‍රතිඵලය සම්බන්ධව ඔවුන්ගේ අදහස් පිළිබඳව විමසා බලමින් යන්නේ SBS සිංහල සේවය. අපි මීට කලින් ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පැරදීමට හේතුව පිළිබඳව සාකච්ඡා කළා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී තිස්ස අත්තනායක මහතා සමගින්. දැන් ජාතික ජන බලවේගයේ මේ ආකාරයෙන් ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගැනීමට හේතු වුණු කාරණා සහ පැවති ඡන්දය පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ශ්වයෙන් කරුණු විමසා බලමින් යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා සමගින්. විජිත හේරත් මහතා, දැන් ඔබත් කලින් සඳහන් කිරීමක් කළා උතුරු නැගෙනහිර සහ දකුණේ ඡන්දදායකයෝ ගොඩක් වෙලාවට මේ බියවැද්දීම් හරහා ආරක්ෂාව පතා තමයි මේ ඡන්දේ පාවිච්චි කළේ කියලා. දැන් කෙසේ හෝ අවසාන වශයෙන් රටේ නායකයෙක් බිහි වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ කියන පදනම මූලික කරගෙන. දැන් මේ සම්බන්ධව අපි දකිනවා බොහෝ මුද්දාමයට පත් වුණු පාර්ශ්වයක් ලංකාවේ ඉන්නවා සහ ඒකට ප්‍රතිවිරුද්ධව කතා බහ කරන පිරිසකුත් ඉන්නවා. දැන් ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක් විදිහට ජනාධිපතිවරණයේදී තුන්වන බලවේගයක් බවට පත්වෙන්නටත් හැකියාවක් ලැබුණු ඔබ වගේ දේශපාලනික කණ්ඩායමක් මේ තත්ත්වය දකින්නේ කොහොමද? රටේ නායකයෙක් බිහි කරලීම සම්බන්ධව මේ සිංහල බෞද්ධ කියන පදනම යටතේ
අපේ රට සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වෙන රටක්. ඒ වුණත් අපි පිළිගන්න ඕනි ශ්‍රී ලංකාව කියන්නේ බහු ජාතිකත්ව බහු ආගමික ජන කොට්ටාසයෙන් ජීවත් වෙන රටක්. අවුරුදු 30කට වඩා වැඩි කාලයක් ජාතිවාදී බෙදුම්වාදී යුද්ධයකට මුහුණ දීපු රටක්. ඒ වගේම ජාතිවාදී ගැටුම්, ජාතිවාදී කෝලාහල නිරන්තරයෙන් ඇති වෙච්ච ඇති වෙමින් පවතින රටක්. එවැනි රටක නායකයෙක් තමන් ආවේ සිංහලයාගේ ඡන්දයෙන් විතරක් කියලා කියන එක අපි හිතන්නේ තාම වැරදි ප්‍රකාශයක්. ඉන් ඇති වෙන අනතුරුදායක තත්ත්වය ඒක අදහිත කියන්න බෑ. 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කියන එක මත ආණ්ඩුවක් පිහිටෙව්වා. මිනිස්සු ඡන්දෙ දුන්නා, ඔල්වරසන් දුන්නා, අපුරි ගැහුවා, ප්‍රතිඥාපත්තු කරා. නමුත් ඒ ප්‍රතිඵල දකින්න උනේ අවුරුදු 25කට 30කට පස්සේ. මරාගෙන මැරෙන බෝම්බකාරයන් බිහි වුණේ ඒවයේ ප්‍රතිඵල විදිහට. අදත් අපි දැක්කා සමහර කොටස් හැමෝම නෙමෙයි මේ මැතිවරණ ප්‍රතිඵලෙන් පස්සේ ගෝල්ෆේස් පිට්ටනිය ළඟ ඔලොරසන් දීලා අපුඩි ගාලා ඔබලා අපි කෙනෙක්ව විතරයි බලාගෙන ඉඳපල්ලා. ඔබලා අපිට තවත් සිදවන්නාවොත් අපි උඹලට ප්‍රතිප්‍රහාර දෙනවා. තෙරුවන් සරණයි. එහෙමයි කියන්නේ. උඹලට අපි ප්‍රතිප්‍රහාර දෙනවා. තෙරුවන් සරණයි. බුදුහාමුදුරුවෝ කවදාකවත් මෙහෙම ධර්මයක් දේශනා කළා නැහැ. තෙරුවන් සරණයි කියලා කියන්නේ ප්‍රතිපහාර දෙනවා කියලා. බුදු ධර්මයට අනුව ප්‍රතිපහාර දෙන්න බෑ. බුදු ධර්මයට අනුව සාමය, සහජීවනය, සමානාත්මතාවය බෞද්ධ දර්ශනයේ පදනම. බුදුහාමුදුරුවෝ කවදාකවත් මුසල්මානුව සූපත් නොවේවා, දෙමළා සූපත් නොවේවා, සිංහලයා පමණක් සූපත් වේවා එහෙම කියලා නැහැ. සියලු සත්වයෝ සූපත් වේවා. සැබෑ බෞද්ධයෙකුට සැබෑ බෞද්ධ දර්ශනයේ පදනම් මත හිට ගන්න කෙනෙකුට තවත් ජාතිකත්වයකට එරෙහිව කටයුතු කරන්න බෑ. ඒක බෞද්ධ දර්ශනය ඇත්තරම බෞද්ධ දර්ශනය විනාශ කිරීමක්. අපි දකින්නේ හරි බුද්ධහතුන්, නිවැරදි බුද්ධහතුන්, බෞද්ධ දර්ශනය, නිවැරදි කතෝලික දහම ජනතාව අතරට ගෙනියන්නේ. අපි ඉන්නේ එතන. يعني බොරුවට ආගම පාවිච්චි කළා, ජාතිවාදී අවුස්සලා අවස්ථාවාදී දේශපාලනය කරන තැනක අපි නැහැ. පැහැදිලිව බැලුවොත් ලාංකීය දේශපාලනය තුළ බෞද්ධ දර්ශනය මත හරියට කෙලින් හිටගෙන ඉන්න දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. කතෝලික, ඉස්ලාම්, හින්දු ආගම්වල මූලික දර්ශනයේ හරපද්ධතිය ආරක්ෂා කරමින් දේශපාලනය කරන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. ගෞරවනීය මහානායක හඳුරන් වහන්සේලා, අනිකුත් කතෝලික, හින්දු, ඉස්ලාම් ආගමික නායකයන් ඉදිරිපත් කරපු සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ නිර්දේශවලට ඒ නිර්ණායකවලට ගැළපෙනම අපේක්ෂකයා ඉදිරිපත් කරේ අපි. ඉතින් ඒ භාවිතාව තියෙන අපිට පමණයි. ඉතින් අපි එය ආරක්ෂා කරන්න සහ එය ශක්තිමත් ඉදිරියට ගෙන යන්න අනිවාර්යයෙන්ම ඉදිරියටත් කටයුතු කරනවා. කිසිදු ආකාරයකින් ජාතිවාදයට හෝ ආගමිකන්තවාදයට වැටෙන්නේ නැහැ. එවැනි දෙයකට අනුබල දෙන්නේ නැහැ.
දැන් ඔයකෝයේ ඡන්දදායකයාට නොදෙනෙන්න හේතුව මොකක්ද විජිත හේරත් මහතා? දැන් අපි දකිනවා විශාල උද්‍යෝගයක් තියෙනවා ඡන්දෙට කලින්. ඡන්දෙට පස්සේ ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඔය ආකාරයට සමානාත්මතාව පිළිබඳව රටේ ආර්ථිකය නංවාලීම සම්බන්ධව රටට යහපත් දෙයක් උදාකරලීම සම්බන්ධව ගෙනෙන ප්‍රතිපත්ති පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මේ සහ උත්සාහ දරන තරම් නොදෙනෙන්නේ ඇයි ඡන්දදායකයාට? ඔබ දකින හේතුව මොකක්ද?
ඇත්තටම දැනෙන්නේ නැතුව නෙමෙයි. ඒ හැමෝම පිළිගන්නවා. ජේවිපික තමයි නිවැරදි ප්‍රතිපත්තිය තියෙන්නේ. අපිට ගරු කරනවා එයාගේ හිතේ තියෙන එයා ආදරය කරන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. අපි ඒක දන්නවා. ඔවුන්ගේ හෘද සාක්ෂිය ජනතා විමුක්ති පෙරමුණ. නමුත් ඡන්ද කාලෙක මේ හැඟීමට සල්ලි වෙනවා. මේ හැඟීම කියන එක රැල්ලක් විදිහට ඉස්සරහට එනවා. අර ගරුත්වය, ආදරය, භක්තිය එහෙම තියාගෙන හැඟීමට යට වෙන බහුතරයක් ජනතාව ඒ මොහොතේ ඇති වෙන සිදුවීම් දිහා බලලා ඡන්ද පාවිච්චි කරනවා. ඉතින් මේක තමයි 71 අවුරුද්දක් තිස්සේ අපි වරද්දගත්ත දේ. ඉතින් ඒ වරද්දම නැවත වතාවක් සිද්ධ වුණා. ඉතින් මම හිතනවා ජනතාව හෙට දවසේදී මේක වෙනස් කරයි කියලා. අපි ජනතාව කෙරෙහි විශ්වාසය තියෙන පක්ෂයක්. අපි අංශු මාත්‍රයක්වත් ජනතාව එක්ක තරහ වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ ජනතාවම තමයි තමන්ගේ අත්දැකීමෙන්ම මේවා තේරුම් අරගෙන වෙනස් වෙන්නේ.
ඔබ විශ්වාස කරනවද දැන් මේ අර 88-89 කාලේ පැවතුණු භීෂණ සමයේ සෙවනැලි තාමත් ඡන්දදායකයාගේ මනසේ හුල්මන් කරනවා කියලා කාටද ඡන්ද ලබා දෙන්නේ කියලා කල්පනා කරද්දි? මොකද අපි දැක්ක මෙවර ජනාධිපතිවරණදී විශාල වශයෙන් පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තිබුණා. නමුත් මේ ඔබ විශ්වාස කරනවද අර කාරණාව බලපානවා කියලා ඡන්දදායකයාට?
නෑ නෑ කොහෙත්ම නැහැ. තාම පැහැදිලිව සාධකයක් නෙමෙයි. ඒක මේ අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලන නායකයෝ පාවිච්චි කරන දෙයක්. රූපවාහිනී වාදිවාදයකදී ඔවුන්ට උත්තර දී ගන්න බැරි වුණාම ඔවුන් තස්තවලදී හිර වෙනකොට අන්තිමට මැක්කා වගේ එකක් දාලා තමයි දේරෙන්නේ. ඒ හැර සමාජ ජනතාව තුළ එහෙම එකක් නැහැ. පෞගේ කාලය තුළ අපෙන් බාහිර විවිධ සමාජ සමීක්ෂණ කණ්ඩායම් ඒ පිළිබඳ සමීක්ෂණ කරා. ඒක එහෙම කොහෙත්ම නැහැ. අපි කවුරුත් දන්නවා 1994 පස්සේ අපේ රටේ දේශපාලන භූමිකාව තුළ, ඒ කියන්නේ 94 ඉඳලා දැන් අවුරුදු 30 ගණනක් වෙනවා. ඒ ඉතිහාසය තුළ අපේ භාවිතාව සමාජය තුළ කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද, ප්‍රගතිශීලීද, ඉදිරිගාමීද කියලා රටේ ජනතාව දන්නවා. ඒ නිසා ඔය කියන හේතුව කිසිදු ආකාරයකින් බලපෑමක් වෙන්නේ නැහැ.
හොඳයි, දැන් අපි දන්නවා ඉදිරියේදී මහමැතිවරණයක් එනවා කියලා. මාර්තු මාසයෙන් පස්සේ වත්මන් ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය හිමි වෙනවා ධනමින් සංශෝධනය යටතේ වසර හතර මාර්ගයකට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවන්නට. ඊළඟ එන උණුසුම තමයි මහමැතිවරණය. දැන් ජාතික ජනබලවේගයේ ලෙසින්ම ඉදිරිපත් වෙනවද මහමැතිවරණයට, නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඉදිරිපත් වෙනවද? එතකොට මේ ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් කරපු සංකල්ප තවදුරටත් ඉදිරියට අරගෙන යනවද? මොකක්ද සැලසුම ජනතා විමුක්ති පෙරමුණේ?
පැහැදිලිව අපේ ප්‍රතිපත්ති පරාද වුණේ නැහැ. ඇත්තටම ගත්තොත් ඡන්ද දීපු ගෝඨාභය රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට දෙන්නටම ඡන්ද දීපු ඡන්දදායකයෝ දෙවෙනි මනාපේ ගහලා තිබුණේ අනුරදිසා නායකට. ඒ කියන්නේ ඒ කණ්ඩායම් දෙකේම ජනතාව අපි ඉල්ලනවා, අපිට කැමති. ඒ මහමැතිවරණයේදී බොහෝ ජනතාව කතා කරන දෙයක් තමයි පාර්ලිමේන්තුව තුළ හොඳ ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕනේ. හොරකම් වංචාව දූෂණය නැති ඍජුව කලින් කතා කරන වැඩ කරන කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ කියලා. ඒක අදත් කතා කරන සමහර අය ජනාධිපතිවරණයේදී අපි වලට ඡන්ද දෙන්නේ නැහැ, මොකද පිරන්න බැරි නිසා. ඊළඟ මැතිවරණේ අපි වලට අනිවාර්යෙන් වැඩ කරනවා. ඡන්ද දීලා පහෝදාම එහෙම අපිට කියපෝ ගොඩාක් පිරිස් ඉන්නවා. සහ එහෙම හිතන ගොඩාක් පිරිස් ඉන්නවා. ඒ නිසා මේ මහමැතිවරණයේදී අනිවාර්යෙන්ම හොඳ ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම සඳහා විශාල ජනතාවක් අපිත් කෙරෙන බව අපිට විශ්වාසයි. මේ ආණ්ඩුව බලයටපත් වෙලා මේ කෙටි කාලය තුළ කරපු දේවල් ටිකෙන්ම ජනතාව තමන්ගේ අදහස් වෙනස් කරන් තියෙනවා. අනිත් පැත්තට මෙවැනි පත්තකට රට තල්ලු කිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ පරපතර විරෝධයක් සමාජය තුළ තියෙනවා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂයේ බලාරගලයක ඉන්නවා මිසක් අපේ ජාතික දේශපාලනයේ සැබෑ අවශ්‍යතාව වෙනුනේ වැඩිහත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නත් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දුන්නත් ඒ දෙපැත්තම ජනතාව අපිත් එක්ක එකතු වෙනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. අපි ශක්තිමත් ප්‍රබල විපක්ෂයේ බලයක් පාර්ලිමේන්තු තුල අනිවාර්යයෙන්ම ගොඩනගනවා. ඒ වෙනුවෙන් අපි නැදිහත් වීම ආරම්භ කරලා තියෙනවා.
මොනවද ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට අරගන්නට බලාපොරොත්තු වෙනවා යයි ඔබ ඇතුළු සංවිධානයේ පිරිස සාකච්ඡා කරමින් තියෙන්නේ? කොයි වගේ ක්‍රියාමාර්ග පිළිබඳවද?
මූලික කාරණාව තමයි මේ වැරදි මතවාදය සහ වැරදි දියවැද්දීම් කියන එක ජනතාවගෙන් ඈත් කරවීම, ඒවා වෙනස් කරන්න අවශ්‍ය කරන මතවාදී බලපෑම දැන් කරමින් තියෙනවා. අනිත් පැත්තට ඉතින් මේ ආණ්ඩුවේ පුද්ගලයෝ මාරු වුණාට ක්‍රමය වෙනස් වෙලා නැහැ. ජනාධිපති ලේකම් පත් කරේ පිබි ජයසුන්දර මහත්මයා. ඒගොල්ලොමයි කිව්වේ ආර්ථික ඝාතකයෙක් කියලා. එදා උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දුන්නේ කිසිදු රාජ්‍ය ආයතනයකට වද්ද ගන්නත් එපා කියලා. ඒ නඩුව දැම්මේ අපි නෙමෙයි, වාසුදේව නානා එක්කාර. ඒ විතරක් නෙමෙයි, ආයතනවල ප්‍රධාන නිලතල පත් කරන්න කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ ඉන්නේ ලලිත් වීරතුංග, නාලක ගොඩහේවා සහ පුද්ගලික අංශේ ප්‍රධානින් දෙන්නේ. පුද්ගලික අංශේ දෙන්නගේ ප්‍රශ්නයක් නෑ. නමුත් අර දෙන්නම උසාවියෙන් වරදකරුවන් වෙලා ඇපීල් කරලා ඒ නඩුවල ඇපීල් මත අපිට එළියෙන්නේ අපකාරව දෙන්නේ තමයි. يعني ඇත්තරම ගත්තොත් සිල් දෙදි නඩුවේදී අච්චු ලැබුණා. ඒ අච්චු ලැබිච්ච කෙනා අද හොඳ මිනිස්සු තෝරන මණ්ඩලයේ ඉන්නේ. මේක මම විහිළුවා. ඊට පස්සේ පෞගේ කාලේ ජනතාව ප්‍රතික්ෂේප කරා. ජනතාව එපක්කිට දූෂිතව ගණනාවකට අද ඇමති කන් දීලා තියෙනවා. අද අමාත්‍ය මණ්ඩලේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. විදුලි බල කෙනෙක්, බලශක්තියක් කෙනෙක්. මහින්දානන්ද අලුත්ගමගේ විදුලිය බලශක්තිය රෝහිත බේදුනා. මේක මහ විහිළු තත්ත්වයක් වෙලා තියෙනවා. දැන් මේ සහන පැකේජ් එකක් දෙනවා කිව්වා. වැඩබද්ද 15 ඉඳලා 108ට අඩු කරා කියලා කිව්වා. මොකක්ද මේකින් කරේ? මෙතෙක් 115 වැඩබද්ද ගෙව්වේ සීමිත ප්‍රමාණයක්. දැන් 108 කරාම අඩු කරා කියලා කිව්වට ඒකෙන් සිද්ධ වුණේ වැඩබදු ගෙවන ප්‍රමාණය වැඩි කරා. දැන් ජනතාව විශාල ප්‍රමාණයක් වැඩබද්ද තමයි. ඉතින් බැලු බැලමට 15 කරා කියලා කියන්නේ. හැබැයි ඒක නෙමෙයි කරේ. මෙතෙක් බදු අය කර නොගත්ත ජනතාවක් මත බදු බර පැකේජ් ඒක කරලා ඒ ලැබෙන අමතර ආදායමෙන් පොඩි පොඩි චිල්ලර කැන්ටිකක් දුන්නා. මේ වගේ ඡන්ද ගොන්නු පොඩි කාලයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා අපේ රටේ මේ ආර්ථික දේශපාලන අර්බුදය කොට ගන්න පුද්ගල මාරෝකින් බෑ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි. ක්‍රමය වෙනස් නොකර මේ රට නිවැරදි දිශාවට ගෙනියන්න බෑ. ඉතින් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට, බලවේගයක් විදිහට අන්නේ කියන මතවාදී මෙහෙයුම අපි ආරම්භ කළා පියනවා. ඒ වගේම සංවිධාන මෙහෙයුමත් අපි දිමට්ටමින් ආරම්භ කරමින් තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ඉලක්ක කරගත්ත මතවාදී මෙය සංවිධාන මෙහෙය බලයක්. ඒ වගේම සංවිධානාත්මකව ඇති කරන මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඉදිරියට ශක්තිමත්ව ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී ප්‍රධාන බලවේගයක් විදිහට ඉදිරිපත් වුණු ජාතික ජනතා බලවේගයේ ප්‍රධාන පක්ෂයක් වුණේ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් ජාතික ජනබලවේගයට ලැබුණු මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක ඒ සම්බන්ධව පසුකතනයක් සහ විමර්ශනයක තමයි අපි යෙදුනේ. ඒ සම්බන්ධව SPA සිංහල සේවයට අදහස් දක්වන්නට සම්බන්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා. අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විජිත හේරත් මහතා මේ කාලය අප වෙනුවෙන් වෙන් කරලීම පිළිබඳව. එහෙමනම් අපි ඔබට ආයුබෝවන් කියමින් සමුදෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ පදිංචින ශ්‍රී ලාංකික විරුදනාත්ම නිවර්දි මතවාදයක් තුළ දෙපයි හිටගන්න මේ අවස්ථාව යෝධ ශක්තියක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා.
අපගේ වෙබ්බඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකියි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම සඳහා පිවිසෙන්න අපගේ වෙබ්බඩවියට sbs.com.au/sinhalese.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.